ප්‍රධාන අද දින ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 විදේශ නඩු තීන්දුව අන්‍යෝන්‍යව පිළිගැනීම ව්‍යාපාර නීති කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත යටතේ නියමයන් අනුමත කිරීමට ගරු අධිකරණ අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි විදේශ නඩු තීන්දුව අන්‍යෝන්‍යව පිළිගැනීම ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත යටතේ නියමයන් 2024 අංක 49 දරන විදේශ නඩු තීන්දුව අන්‍යෝන්‍යව පිළිගැනීම ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනතේ
මන්ත්‍රීතුමාලා නිස්සබ්ද
වෙන වගන්ති යටතේ සහ 1-2 වගන්ති යටතේ අධිකරණ සහ ජාතික ඒකමත අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2025 මාර්තු 28
දරෝ මනෝ මනෝගණිත මන්ත්‍රීතුමා ඉදලා
24 29 අලිරක් 51 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබ 2025 6 3 දින ඉදිරිපත් කළ නියමයන් අනුමත කළ යුතුයයි මම යෝජනා කරමි.
So start the debate, Honorable Harsha Ranakara, you have 16 minutes.
Thank you. Garu Kathanayakathumani, Stuti, Maa Issallama, Samavillandone, Gallery Inna Lamayingen. Parliament to Hasirenne Mevidhiyata Nemeyi, Meka Hamadayama Wenawa Namuth, Obala Wedi Hitiyo Wicca Dawasata, Therum Gannone, Oya Vipakshin Ankalla Diha Balala, Kawadawath E Widiyata Nam Wedi Hitiyo Wenna Epa. Eka Hari Aparadaya. ගරු කතානායකතුමනි අද දින ඉබෙන ගැසට් පත්‍ර ඉදිරිපත් කිරීමට පෙර පැහැදිලි කරනවා නම් පසුබිම අපේ රටේ නීතියක් තිබුණේ නැහැ විදේශ නඩු තීන්දුව අන්‍යෝන්‍යව පිළිගැනීමට ලියාපදිංචි කිරීමට හෝ බලාත්මක කිරීම සම්බන්ධයෙන් ඉන්පසුව 2024 වසරේ අංක 49 දරන විදේශ නඩු තීන්දුව අන්‍යෝන්‍යව පිළිගැනීම ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීමද පනතක් පාර්ලිමේන්තුවෙන් සම්මත වුණා. එහෙත් ඒ සම්මත වූ පනත නිසලස ක්‍රියාවට නැගුණේ නැහැ. මක් නිසාද ගැසට් පත්‍රයේ පළ කරන්නට ඕන කොයි කොයි රටවල්වල කොයි අධිකරණවලින් එනේවාද මේ රටේ අන්‍යෝන්‍යව පිළිගැනිය යුත්තේ ලියාපදිංචි කළ යුත්තේ කියන කරුණ මත. අද පනත ගැන විවාදයක් නැතත් මෙම ගැසට් පත්‍රයේ අඩංගු කරුණු අවබෝධ කර ගැනීම සඳහා ඉතා සංක්ෂිප්තව සඳහන් කළොත් මෙම පනත අදාළ වෙනවා යම් විදේශ රටක දුන්නු අවසානාත්මක නඩු තීන්දුවක් මෙහි අධිකරණ හරහා බලාත්මක කරන්න. හැබැයි මේක පැහැදිලිවම මෙම මොන ආකාරයේ නඩුද විදේශයන්හි දුන් නියෝගයන්ද මෙම රටේ ලියාපදිංචි කළ බලාත්මක කරන්න පුළුවන් කියන කාරණාව සඳහන් වෙන්නේ වගන්තිය 2 සහ 3. ඒ 3 වගන්ති රාශියක් තිබෙනවා 90 වගන්ති. ඒ සියල්ලම සමස්තයක් වශයෙන් ගත් කල පේනවා. ණය ගැතියන් සහ ණය හිමියන් අතර විදේශ රටකදී දීපු ආරවුල් ඒ අදාළ කොන්දේසි සැපිරෙනවා නම් ඒවා මෙහි අධිකරණයක බලාත්මක කරන්න පුළුවන් කියන කාරණාව. අනිත් එක තමයි මේක අපිට වඩාත් පහසු වෙන්නේ ගොඩක් අපේ නීති මහතුරුන් සහ මහත්මීන් අපිට නිතරම කියපු කාරණාවක් තමයි විදේශ රටක දෙන ඩිවෝස් ඕඩර් එක වෙන දික්කසාද වෙන්වීම සම්බන්ධයෙන් මේ බලාත්මක වීම. ඉතින් එම වර්ගයේ නඩු දෙකටම විදේශ රටක යම් තීන්දුවක් දීලා තියෙනවා නම් අවසානාත්මක එකක් ඒක මේ රටේ බලාත්මක කරන්න පුළුවන් ඒක පාර්ශ්වයන්ටත් පහසුවක් වියදම් අඩුවීමක් හොඳයි නැවත ලංකාවේ නඩු අහන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා. නමුත් එකට සපුරන්න ඕන කොන්දේසි රාශියක් තිබෙනවා ඒ පනතේ. මම ඒව සියල්ලම කියන්නේ නැහැ. නමුත් ඒක තමයි මූලික හරය උනේ. ඒ වගේම කීප දෙනෙක් අපෙන් ප්‍රශ්න කළා වෙනත් රටවල දෙන දඬු නියමයන් ගැන. ඒව මේකට අදාළ වෙන්නේ නැහැ. මොකද හේතුව අපි බැලුවොත් 3-2 උපවගන්තිය කියනවා මෙහෙම. විදේශීය රටක අධිකරණයක නඩු තීන්දුවක් යටතේ ගෙවිය යුතු යම් බදු අයකිරීම් දඩ මුදල් හෝ වෙනත් දඬන සම්බන්ධයෙන් මේ පනතේ විධිවිධාන අදාළ නොවිය යුතුයි. ඒ කියන්නේ දඬන අපරාධ නඩු වෙනත් බදු නඩු සියල්ල අදාළ වෙන්නේ නැහැ. පැහැදිලිවම මේ ණය ගැතියන් සහ ණය හිමියන් අතර ආරවුල් සහ දික්කසාද නඩු වලට සීමා වෙලා තිබෙනවා. ඒ වගේම පනතේ අනිත් තැන් වලින් කියා දීලා තියෙන එක ලංකාවේ බලාත්මක කරන්නේ කොහොමද කියලා. නමුත් ගැටලුව වුණේ අදාළ ගැසට් පත්‍රයක් පළ වුණේ නැහැ රටවල් ටික නම් කරලා. ඒ නිසා මේ පනත ක්‍රියාවට නැගුණේ නැහැ. ඒ අනුව ගරු කතානායකතුමනි මේක බලාත්මක් කරගන්න අමාත්‍යවරයාසේ මට ඇති බලතල අනුව ගැසට් පත්‍රයක් පබ්ලිෂ් කරා. ඒ පබ්ලිෂ් කරපු ගැසට් පත්‍රය අද රෙගුලාසියක් වශයෙන් අනුමත කර ගැනීම සඳහා තමයි මෙම විවාදය පවත්වන්නේ. එතකොට මේ සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයක් ඒ විෂය සම්බන්ධයෙන් වෙනස් කරගන්නට පුළුවනි. ඒ පැහැදිලි කරන 2024 අංක 49 දරන විදේශ නඩු තීන්දුව අන්‍යෝන්‍ය පිළිගැනීම ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනතේ දෙවන වගන්තියේ එකවනුග පොවගන්තියේ මාධ්‍ය පැවැති බලතල ප්‍රකාරව අධිකරණ සහ ජාතික ගවත අමාත්‍ය වන මා විසින් එකී පනතේ පළවෙනි කොටසේ විධිවිධානයේ මේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් කර ඇති විදේශීය රටවල අධිකරණ නඩු තීන්දුව සම්බන්ධයෙන් අදාළ විතුවේයි අපි ප්‍රකාශ කරලා තිබේ. මෙහිදී රටවල් 54ක් ගැසට් කරලා තිබෙනවා. මෙම රටවල් සංඛ්‍යාව මෙම රටවල් අපි විදේශ අමාත්‍යයන් සමග සාකච්ඡා කරලා රට සමයෙන් රටවල් 53ක් විදේශ අමාත්‍යයන් සමග සාකච්ඡා කරලා අපේ නීතිපද්‍ය අන්‍යෝන්‍ය පිළිගන්නා වූ නීතිපද්‍ය ඇති රටවල් 53කින් මේක සමන්විතයි. ඒ අනුව මා කියන්නේ නැහැ නමුත් ඒ අනුව මේ ගැසට් පත්‍රයෙන් ඒ ප්‍රශ්නය විසඳීම සිද්ධ වෙනවා. මා විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් ගැටලුවකින් තොරව අද දිනේදී සම්මත කරගන්න හැකි වෙයි කියලා. මා ඒ වගේම පොඩ්ඩක් කතා කරන්න යදෙනවා මේ අපි අපේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට උත්සාහ කළද කොච්චර උත්සාහ කළද තවම ඒ සංස්කෘතිය යම් යම් තැන්වල හිරලා වෙනස් වෙනවා. මාධ්‍යවලත් වැඩි වෙනසක් නැහැ. අපි භාෂා නිදහස මාධ්‍ය නිදහසට ගරු කරනවා. සමහරු අසත්‍ය ප්‍රවෘත්ති මවනවා. තව සමහරු හරි ප්‍රවෘත්ති ගන්නවා. හරිතරතුරු අරගෙන වැරදි ඉදිරිපත් කිරීම කළා ජනතාව නොමග යවන සුළු ආකාරයේ දේවල් වෙනවා. Let me continue in English, my lord the speaker, for the reason that on Sunday, last Sunday, there was a paper article in a reputed Sunday paper. Now, as you are aware, that we on a policy basis did say that we will take steps to abolish the pension of parliamentarians who has just served 5 years. And also we said we will attend to the President's Entitlement Act to take away the privileges which we thought was immoral for ex-president to have. For that purpose, we have been working on the subject for a while. However, on this last Monday, we presented those two acts to be repealed with a repeal act, and that proposal was accepted by the cabinet. So accordingly, I am in the process of taking the next steps to bring those two laws, repealing the President's Entitlement Act and the Parliamentary Pensions Act, in the near future after the due course of things have been followed. But what happened, my Lord Speaker, Honourable Speaker, is that a particular newspaper, after a RTI request, has obtained information of the action plan of the Ministry of Justice and made a headline news that the government has reversed its policy, not in those words, of President's Entitlement Act. So that was a front page news, continued halfway through. That particular news in that Sunday paper, partly true, partly not processing the information they have. It is pointless being a journalist if you are unable to process the information you have. True. This is what happened. They have obtained, now, there was an action plan at the beginning of this year. Presidential Secretariat informed us on the policy document, 58 activities, and for us to prepare the subjects. Accordingly, we did prepare, but there were certain subjects which are not within the purview of the line ministry. One of them was subject 17 and 18. Now, subject 17 in that plan was to do about amending the parliamentary electoral system, and 18 was about abolishing of presidents' pensions and special privileges given to retired presidents. Now, this particular two subjects were not within our line ministry. So accordingly, we informed the Presidential Secretariat that those be deleted from our action plan because they technically belong elsewhere, i.e. with the president. So then the following few days later, we got a reply from the president's secretariat deleting those two proposals. The fact that the proposals have been deleted from a ministry's action plan, equating that as a reversal of policy by a government, is either written by someone who does not know how to process the information or someone who's trying to mislead the public. And the public was misled because we were spoken to by many of our supporters and citizens saying, this is what happened, what are you guys doing? So what I'm saying to those authors, I will fall short of calling it fake news. I won't call it fake news. But either they were unable to process the information they had to come out with the right news because they did not know the procedure, or they had some other ulterior motives. But either way, that is what happened. So according to Section 44 of the Constitution, the president can assign any subject to any minister that is with him. So the fact that they were not in the program does not mean that we were reversing, because that was the message that newspaper was giving, either deliberate or by accident, I do not know. But if it is by accident, it's a serious problem, because unlike social media and other YouTube platforms, traditional journalism must be more careful with the information they give the public, especially when the paper has a reputation. But I will not find fault with that paper, but just remind them, it's not enough getting the information. You must process your information and come out with the correct thing, which I believe they failed to do. And accordingly, now the fact that we have passed it in the parliament should put a rest to that speculation. Because, not in the parliament, sorry, the cabinet. So therefore, I thought I should explain that, your honourable, my lord the speaker. Further, the same paper is carrying in their other news, which I will not talk about, a particular assault on a particular political party. They have already named the party and the member, but I'm still looking for the information. My lord speaker, it is very important at this juncture, the local councils have been clearly and decisively being won, including the Colombo CMC, by the National People's Party, the government. People have spoken, and they are giving the government a chance to carry out their mandate. And that step is being taken. We need opposition. Why? To criticize wrong decisions of the government, to give a good input as an opposition. That we welcome. But quite unfortunately, what do we see in this parliament? This opposition is not being responsible, except for a few members on very rare occasions. We have a session. In the morning, a shouting match, a deliberately prepared shouting match. Thereafter, none of them are in the parliament. Now only a few are here. I can count, less than five. But in the morning, it was full with the opposition MPs. Because their intention in the morning is to come, make sensational remarks which are baseless, and get a voice clip out on their YouTube channels and their Facebooks. This is not how a responsible opposition should do things. I respect those few opposition members who are still seated here for this debate. Others are not here. I can count 1, 2, 3, 4, 5, 6, and 7 out of 59, my Lord Speaker. This is how they take this one. Or 10. No, we have more than that. So you are in here now, sir. So I'm not attacking you in any way. Right? Right. My Lord Speaker, so therefore, my request is that this House should be a place of proper debate, extending courtesies. Garu Kathanayakathumani, Emma Karunu, Ese Sandhan Karamin, Mama Illa Hitnoa, Vipakse Sielu, Mantri Tuman Sapen, Meita Honda Regulasiak, Me Haraha, Anyonati Indu Balatma Kiri Manisa, Me Rate Getlu Rasiak, Ese Sredala Vizagani Mrekur. Yes.
ගරු අමාත්‍යතුමනි මේ වෙනකොටත් ප්‍රිස්න එක ඇතුලේ බන්ධනාගාරේ කුවෙට් සහ මාලදිවයිනේ කන්වික් වෙච්ච ප්‍රිස්නස්ලා ඉන්නවා ඒ රටේ කන්වික් වෙච්ච අය ඔය එක්ස්චේන්ජ් කරා ලංකාවට ආපු අය ගැන ඒ අයගේ ප්‍රිසන් පීරියඩ් එක ඒ කියන්නේ කන්වික්ෂන් පීරියඩ් එක පිළිබඳව කන්ෆියුෂන් එකක් තියෙනවා නැත්නම් එයා අපිට නීතිම සහාය ලබා ගැනීමේ ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේම සමහර අය ගරු කතානායකතුමනි ඒ රටේ එයාත් දෙක හිරේ හිටපු අයගේ කාල ඉවර වෙලා නිදහස් වෙලා ගිහිල්ලා. ඒක තමයි. ඒ අයට ලංකාවට ආවට පස්සේ ඊළඟට අපෙන් රජයේ පැත්තෙන් ගතියුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඔබතුමගේ අවධානය යොමු කිරීම සඳහා පමණයි මම මේ කියන්නේ. මොකද එයා අපිට පිළිබඳව සඳහන් කෙරුවා ඒක පහුගිය කාලේ සීමාවෙත් උනේ නැහැ. ඉතින් ඔබතුමාට පුළුවන් නම් මේ ඇක්ට් එකේ ඒක නැතුව ඇති. හැබැයි මේකේ මේ රෙගුලේෂන් එකේ ඒක නැහැ. ඉතින් ඒ පිළිබඳව ඔබ අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි ඊට වැඩගත් යෝජනාවක් මායට මට වෙලා තිබෙනවා මම කෙටියෙන් උත්තර දෙන්නම්. ගරු මන්ත්‍රීතුමා කියන එක හරි. මෙතන සිද්ධ වෙන්නේ මේකයි. කුවේට් හෝ මාලදිවයිනේ අවුරුදු 10කට අපි හිතමු රිමාන්ඩ් ගත කළා කියලා ගරු මන්ත්‍රීතුමනි. බන්ධනාගාර ගත කරා කියලා. එතකොට ඒ කමිටල් පේපර් එකේ තියෙන්නේ 10යි. අපේ සාමාන්‍යයෙන් අපේ රටේ 10යි කියලා දුන්නොත් අපේ රටේ තියෙන නීති රීති රෙගුලාසි යටතේ රෙමිෂන්ස් ඒ අඩුවීම් කරන්න පුළුවන්. නමුත් විදේශ රටකින් දීලා ආපුවම අපි බැඳෙනවා. මොකද විදේශ රටත් එක්ක අපි තියෙනවා අන්‍යෝන්‍ය ගිවිසුමක්. මොකද්ද? ඒ රටේ නීති යටතේ වැඩිකාරයා වෙන්නේ. නමුත් ඒ සිර කාලය ගත කිරීම සඳහා මෙහෙට වුවහම පස්සේ මෙහි ඒ අවුරුද්ද අය ඉන්න ඕන කියලා. ඒතර ඒ රටේම හිටියනම් ඒ අවුරුද්ද අය අරගෙන ගරු මන්ත්‍රීතුමනි, එහෙනම් ඒ රටේ නීති අනුව සෙන්ටන්ස් එක අඩුවීම් රෙමිෂන් වෙනවා. නමුත් දැන් ස්වාධීන වෙන රටකින් දීපු එකක් අපේ ප්‍රිසන් ඇතොරිටි එකට බෑ අපේ සෙන්ටන්ස් රෙමිෂන් වෙන විදිය දාන්න. අන්න ඒ හේතුව නිසා ගරු මන්ත්‍රීතුමා කිව්ව පරිදිම
honorable minister you have another 2 minutes.
Yes, I will finish off. But it's a very important question and thank you very much honorable Namal Rajapakse MP. Right? Because of that actually there's a problem. අත්ත ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. මොකද්ද? සමහර මිනිස්සු එහේ අවුරුදු 15 sentence එක දුන්නාන් පස්සේ පහක් එහේ ඉඳලා මෙහෙට එනවා. හිතන්නේ 10යි 10ෙන් කරන්න පුළුවන් කියලා. නමුත් ඊට පස්සේ මෙහෙත් අර 15ම දුවනවා. මේකට හේතුව තමයි එහෙන් එන documentation වල මේක ගැන සඳහන් වෙන්නේ නැහැ. නමුත් සමහර රටවල් තියෙනවා අපි එංගලන්තයයි ගත්තොත් ඒගොල්ලෝ කියනවා 10ක් දුන්නොත් මේක මෙන්න මේ හේතු මත පහෙන් ගෙවෙන්නත් පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා ඒ රටවල් වල. අන්න ඒක අපිට මෙහි ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් මේක පුරවැසියාගේ ප්‍රශ්නයක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා කියව පරිදි මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක්. මොකද ආණ්ඩුව තමයි මේ මිනිස්සු අවිල්ල අපිට කියන්නේ ඔබතුමාට කිව්වා වගේමයි. අයියෝ බලන්නකෝ අමතුම මෙහෙම වුණා. දැන් මේ වෙන විට ගරු මන්ත්‍රීතුමනි විදේශ අමාත්‍යාංශයත් අපේ අධිකරණ අමාත්‍යාංශයත් ප්‍රසෙන්සුත් සහිත කමිටුවක් මං කැඳවලා තියෙනවා. මෙතන අපි හදන්න හදන්නේ ක්‍රමයක්. එහෙන් මෙහෙට එවන්න කලින් අපේ විදේශ තානාපති කාර්යාලය හරහා අවශ්‍ය සියලුම තොරතුරු එතනට ගත්තා නම් එහෙනම් මෙහෙට ඒ පුද්ගලයෝ එනකොට තොරතුරු ටිකත් මෙහෙ තියෙනවා. දැන් මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ තමයි ගරු කතානායකතුමනි ඒව එන්නේ නැහැ. අර කවුරු හරි පුරවැසියෙක් ඇවිල්ලා ඒගොල්ලගේ දුක් ගැනවිලා අපිට කියන කාලේ අපි දන්නේ
නැහැ. Honorable Minister your time is over.
Thank you right. අන්න ඒ හේතුව නිසා අපි ඒකටත් පියවර ගන්නවා. බොහොම ස්තුතියි ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මේ වැදගත් ප්‍රශ්නය ඔබ කිරීම සම්බන්ධව.